SBS Radio.
ඔස්ට්‍රේලියාව තුළ දැන් වසංගතයක් ලෙසින් පැතිරයන එක් සෞඛ්‍ය ගැටලුවක් බවට ස්ථූලතාවය පත්වෙලා තිබෙනවා. ඉතින් මේ ස්ථූලතාවය හා ආශ්‍රිතව දියවැඩියාව හෘදරෝග ආදියත් ඉතා වැඩිපුර දැන් අපිට දක්නට ලැබෙන බව නම් නොරහසක්. ඔබ කවුරුත් දන්නවා ඒ පිළිබඳව. ඉතින් වාර්තාවන අන්තමට ඔස්ට්‍රේලියාව තුළ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්ථූලතාවය හා සම්බන්ධ රෝග වෙනුවෙන් බිලියන 15ක වියදමක් සිදුවන බවට තමයි වාර්තා වන්නේ. ඉතින් අද SBS සිංහල වැඩසටහනේ මාසයාග විනිවිද සමාජ කතිකාව තුළින් අපි අවධානය යොමු කරන්නේ අපේ ප්‍රජාව තුළ මේ ස්ථූලතාවය සහ ඒ ආශ්‍රිතව ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. ඉතින් මේ කතාව අපි මුලින්ම පටන් ගනිමු ස්ථූලතාවය යනු කුමක්ද කියන දේ පිළිබඳව වැඩිපුර දැනගෙන. ඉතින් ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න දැන් එකතු වන්නේ කැන්බරා නුවරින් පෝෂණ වේදිනිය දිලංකා ගුණතිලක.
ස්ථූලතාවය කියලා කියන්නේ ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීමෙන් හටගන්න මෙහි තියෙන අනිත් විශේෂත්වය තමයි ස්ථූලතාවය තවත් බොනවන රෝග ගණනාවකටම හේතුකාරක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පිළිකා වර්ග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බොනවන රෝග ගණනාවකට හේතුකාරක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ථූලතාවය අපි නිර්ණය කරන්නේ ශරීර ස්කන්ධ දර්ශකය, අපි ඉංග්‍රීසියෙන් කියනවා බොඩි මාස් ඉන්ඩෙක්ස් කියලා. එය ගණනය කිරීම මගින් තමයි අපි ස්ථූලතාවය හඳුනගන්නේ. ශරීර ස්කන්ධ දර්ශකය ලබාගන්නේ බර කිලෝග්‍රෑම්, පුද්ගලකුගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදනවා උසේ වර්ග මීටර් වලින්. එතකොට ශරීර ස්කන්ධ දර්ශකය 30 හෝ 30ට වැඩි නම් ස්ථූලතාවය කියලා අපි වර්ග කරනවා.
ඉතින් මේ විශේෂයෙන්ම ස්ථූලතාවය හා ආශ්‍රිත රෝග මේ සංක්‍රමණිකයන්ට වැළඳීම වැඩිපුර සිදුවන්නේ ඇයි? මෙයට විශේෂ හේතුවක් තිබෙනවද? මේ ඒ සම්බන්ධයෙන් ඩීකින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සිදු කරන මහාචාර්ය රේණුක සිල්වාගේ අදහස.
ඔව්, අතවශ්‍යම මේ ඔස්ට්‍රේලියාවේ 3න් 1ක්ම ඉන්නේ විදේශයක උපත ලැබපු පුද්ගලයන්. ඒත් විදේශයකින් ඉඳන් තව රටකට ආවට පස්සේ, ඕනම රටකට ගියාට පස්සේ ඒ රටේ තියෙන ජීවන රටාවත් එක්ක එකතු වීමේදී, ඒකට අනුගත වීමේදී අපිට සිද්ධ වෙනවා අපේ ජීවන රටාවෙත් යම් යම් වෙනස්කම් කරන්න. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. බට් ඒ වුණාට අවාසනාවන්ත විදියට මේ හුඟක් වෙලාවට පොදුවේ ගත්තොත් එහෙම ලෝකේ මේ හුඟක් වෙලාවට ආසියාතික රටවල්වල ඉඳන් නැත්තම් මේ දකුණු ආසියාතික රටවල්වල ඉඳන් සංක්‍රමණය වෙච්ච වුණාම ඒ අය මේ දියුණු වෙච්ච රටවල්වලට, යුරෝපයටත් ඒ වගේම ඔස්ට්‍රේලියාවට, ඇමරිකාවට එහෙම සංක්‍රමණය වුණාම ඔවුන්ගේ ජීවන රටාවේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ ඇතිවීම තුළින් ඔවුන්ට දියවැඩියාව සහ හෘදයාබාධ වැළඳීමට හුඟක් ප්‍රවණතාවයක් නැත්තම් අවදානමක් තියෙනවා කියන එක පර්යේෂණ වලින් පෙන්වලා තියෙනවා.
හොඳයි, දැන් අපි කතා බහ කරමු මේ ස්ථූලතාවයට හේතු වන කරුණු මොනවද කියලා. මේ පෝෂණ වේදිනී දිලංකා ගුණතිලක ඒ පිළිබඳව අපව දැනුවත් කරනවා.
ස්ථූලතාවයට ඇත්තටම ප්‍රධානම හේතුව තමයි, ප්‍රධාන හේතු වර්ග 3ක් තියෙනවා. එකක් තමයි ආහාර ගන්න ආහාර වර්ග, අනිත් එක තමයි අපේ සමහර ජානමය බලපෑමක් තියෙනවා ස්ථූලතාවය ඇති වෙන්න. ඒ වගේම අපි ජීවන රටාව, එහෙම නැත්නම් පාරිසරික සාධකත් බලපානවා. එතකොට ආහාර ගැන කතා කරොත් ප්‍රධානම හේතුව තමයි අධික කැලරි ප්‍රමාණයක් තියෙන ආහාර, අපි කියනවා ජංක් ෆුඩ්ස් කියලා. මේදය සහ සීනි, එතකොට ලුණු අධික ආහාර, එවැනි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීම තමයි ප්‍රධානම හේතු විදිහට ආහාර පැත්තෙන් හඳුනගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ශාරීරික ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් ව්‍යායාම අඩුකමත් මෙම අධික කැලරි ප්‍රමාණය දහනය නොවීම මේදේ වශයෙන් තැන්පත් වීමට බලපානවා. එතකොට මං කලින් කිව්වා වගේ ජානමය බලපෑමකුත් තියෙනවා. ඒක හැමෝටම නෙමෙයි, සමහර පුද්ගලින්ට පමණයි. එතකොට අපි ගත්තොත් අපි ජීවත් වෙන පරිසරය, අද ගොඩක් වෙලාවට අපි ඇවිදින්නේ නැහැ, ඇවිනුවට අපි වාහනයක් ඩ්‍රයිව් කරන් යන්නේ. ඒ වගේම අපි පඩිපෙළ නැගීම වෙනුවට අපි විදුලි සෝපානය භාවිතා කරනවා. මේ වගේ අපේ ජීවන රටාව මේ වෙනකොට ගොඩක් තාක්ෂණය අතින් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම ශාරීරික ක්‍රියාකාරීත්වය අපේ අඩු වෙලා තියෙනවා. මෙන්න මේ හේතුන් නිසා, දීර්ඝ කාලීනව ඇතිවන මේ හේතුන් නිසා තමයි ස්ථූලතාවය ප්‍රධාන වශයෙන්ම අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
පෝෂණ වේදිනේ දිලංකා ගුණතිලක සඳහන් කළ ආකාරයට මේ විවිධ හේතු නිසා ස්ථූලතාවයට අපි ගොදුරු වෙනවා. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපි වැනි මේ දකුණු ආසියාතික ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයන්ට යම් විශේෂ ලක්ෂණයකුත් තිබෙනවා මේ ස්ථූලතාවය හා සම්බන්ධව. ඒ පිළිබඳව දැන් අපි මේ දැනුවත් කරන්නේ ඩීකින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු කරන මහාචාර්ය රේණුක සිල්වා.
මේ ආසියාතිකයන්ට තියෙනවා ලොකු ගැටලුවක්. ඔවුන් මේ උදරය ප්‍රදේශයේ මේ මේදය තැන්පත් වෙන එක වැඩි. දැන් අපි ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් එක්ක බැලුවොත් එහෙම අපි ශරීරය ප්‍රමාණයෙන් කුඩයි, ඔවුන් නිසා ඉතා උසයි, නමුත් අපි උසෙන් අඩුයි. ඒකෝට අපි ඔය සාමාන්‍යයෙන් ඔබ සිල් දෙනා දන්නවා අපි තරබර්ද කියලා බලන්නේ BMI කියනගේ. BMI අපි සිංහලෙන් එකට කියනවා ශරීර ස්කන්ධ දර්ශකය කියලා. ඒ උස දන්නවා නම්, බර දන්නවා නම් අපිට BMI මේ ගණනය කරගන්න පුළුවන්. බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදන්න ඕනේ උසේ වර්ගය උස මීටර් වලින් අරගෙන. එහෙම බැලුවොත් එහෙම අපි ඔස්ට්‍රේලියා ජාතිකයන් තරම් තරබාරු නැහැ කියලා තමයි අගෙන් පෙන්නන්නේ. හැබැයි අපි ආසියාතිකයෝගේ BMI අගේ අඩු වුණත් ඔවුන්ගේ උදරය ප්‍රදේශයේ, මේ බඩ ප්‍රදේශයේ වැඩියෙන් මේදය තැන්පත් වෙලා තියෙනවා. එහෙනම් මෙහෙම වැඩියෙන් මේදය තැන්පත් වුණාම ඒ ඇත්තටම ඔවුන්ගේ මේදය තැන්පත් වෙලා අපිට පේන්නේ උදරය ප්‍රදේශයෙන් වුණාට ශරීරයේ අභ්‍යන්තරයේ විශාල වශයෙන් මේදය තැන්පත් වෙනවා. විශේෂයෙන්ම හෘදය වස්තු අවට, එතකොට පෙනහළු අවට, එතකොට මෙන්න මේ අභ්‍යන්තර අවයව අසල විශාල වශයෙන් මේදය තැන්පත් වීම තමයි මේකට එක හේතුවක් විදිහට මේ පර්යේෂකයෝ දක්වලා තියෙන්නේ.
අපි දැන් කතා බහ කළා මීට කලින් මේ අපේ ජීවන රටාවත් මේ ස්ථූලතාවය ඇතිවන්නට හේතු වෙනවා කියලා සංක්‍රමණිකයන් හැටියට. ඉතින් අපේ ජීවන රටාවේ යම් වෙනසක් කරන්නට ව්‍යායාම තුළින් කොහොමද අපි මේ ආකාරයේ උදව්වක් ලබා ගන්නෙ? මේ ඒ පිළිබඳව අපි දැනුවත් කරන්න දැන් එකතු වන්නේ කැන්බරා නුවරින් ලියාපදිංචි ව්‍යායාම උපදේශිකාවක් වන චුෂානි ලියනගේ.
ඇත්තෙම ස්ථූලතාවය තියෙන පුද්ගලයෙක් ව්‍යායාම කරනකොට ඒ ව්‍යායාම වලින් ශරීරයේ මේදෙල තැම්පත් වෙලා තියෙන කැලරි දහනය වෙනවා. ඉතින් මේ කැලරි දහනය වෙන්න බලපාන ප්‍රධානතම සාධකය අපි ගන්න ආහාර වෙනවා. උදාහරණයක් විදිහට අපි කිලෝ කැලරි 300ක් අඩංගු ඩෝනට් එකක් කාලා පෑක පමණ කාලයක් ඇවිද්දාත් ශරීර ප්‍රමාණයේ, ඒ කියන්නේ ශරීරයේ බර ප්‍රමාණය වෙනසක් සිදු වෙන්නේ නැහැ. නමුත් ශරීරයේ පරිවෘත්ත ක්‍රියාවලිය, ඒ කියන්නේ මෙටබලික් සිස්ටම් එක ශක්තිමත් කරන ව්‍යායාම මගින් දහනය කිරීමට පහසු වෙන කැලරි ප්‍රමාණ අඩංගු පෝෂණ ආහාර වේලක් අරගෙන ව්‍යායාම කිරීම ශරීරයේ ස්ථූලතාවය නැති කරගන්න පහසු වෙන කාරණයක් වෙනවා. ඉතින් අපි ගත්තාම උදාහරණ වශයෙන් කඩල, කව්පි, මුං ඇට, පරිප්පු, රතු සහල්, එළවලු වගේ ග්ලයිසෙමික් අනුපාතය අඩු ආහාරවල ඒ කියන්නේ අඩංගු කැලරි ප්‍රමාණ ව්‍යායාම මගින් දහනය කිරීමට පහසු වෙන ස්ථූලතාවය නැති කරන පෝෂණ ආහාර වෙනවා. ඉතින් මේ ආකාරයකට තමයි ව්‍යායාමත් ඇත්තටම ස්ථූලතාවය නැති කරගන්න උපකාර වෙන්නේ.
අපි දන්නා කරුණක් නෙමේ ආහාර කියන දේ ස්ථූලතාවයට කෙලින්ම බලපාන එක් කරුණක් වන බව දැන් අපි දැනගනිමු. අපි කොහොමද අපේ ආහාර වේල වෙනස් කරගන්නේ මේ ස්ථූලතාවය වළක්වා ගන්න කියලා? මේ පිළිබඳව අදහස් දක්වන්නේ කැන්බරා නුවරින් පෝෂණ වේදිනේ දිලංකා ගුණතිලක.
මූලිකම දේ තමයි සමබල ආහාර වේලක් නිසි ප්‍රමාණයෙන්, අපි කියනවා අපිට පෝෂන් සයිස් එකක් තියෙනවා වැඩි හිටියෙකුට ගන්න ඕන, අන්නේ නිසි ප්‍රමාණයෙන් ගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රධානම දේ. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ ඔස්ට්‍රේලියන් ඩයටරි ගයිඩ්ලයින්ස් කියන එක පිහිටවලා තියෙනවා. එමගින් ප්‍රධාන ආහාර කාණ්ඩ පහක් විස්තර කරනවා කෙනෙකුගේ නිරෝගිමත් දිවිය සඳහා අත්‍යවශ්‍ය ආහාර කාණ්ඩ විදියට. මුලින්ම ගත්තොත් එළවලු, සාමාන්‍යයෙන් කියනවා වැඩිහිටි පුද්ගලයෙකුට එළවලු දිනකට අපි කියනවා සර්ව් කියලා, එහෙම නැත්නම් පෝෂන් පහක් අවම වශයෙන් පහක් ගත යුතුයි. මොකද්ද මේ සර්ව් එකක් කියලා කියන්නේ? අපි පිසින ලද ආහාරයක් පිසින ලද එළවලුවක් නම් කෝප භාගයක් එක සර්ව් එකක් විදිහට හඳුන්වනවා. එතකොට සලාද විදිහට අමුවෙන් ගන්න එළවලුවක් නම් එක කෝපයක් විදිහට ගන්න පුළුවන්. එක සර්ව් එකක් එක කෝපයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇට වර්ගත් අපිට එළවලුවක් විදිහට හදා ගන්න පුළුවන්. පිසින ලද ඇට වර්ගයක් නම් කෝප භාගයක් එක සර්ව් එකක් විදිහට සලකනවා. ඊළඟ කාණ්ඩය තමයි පළතුරු කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවම වශයෙන් වැඩි හිටියෙකුට පළතුරු දෙකක්වත් සර්ව් දෙකක්වත් ගන්න කියලා තමයි කියන්නේ. එක සර්ව් එකක් විදිහට සාමාන්‍ය ප්‍රමාණය අපල් ගෙඩියක්, කෙසල් ගෙඩියක්, පෑස් ගෙඩියක් හඳුන්වන්න පුළුවන්. ඊළඟ කාණ්ඩය තමයි ධාන්‍ය වර්ග. විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් අපි මෙන්න මේ ධාන්‍ය, එහෙම නැත්නම් මේ පිෂ්ඨ සහිත ආහාර ප්‍රමාණය වැඩිපුර ගන්නවා. අපි සාමාන්‍යයෙන් බත් තමයි ගොඩක් කන්නේ එළවලු වලට වැඩිය. අපිට ධාන්‍ය වර්ග අපි ගන්නවා නම් වැඩිහිටි පුද්ගලයෙකුට සර්ව් 5ක් 6ක් අතර ප්‍රමාණය ගන්න පුළුවන්. එක සර්ව් එකක් විදිහට අපි හඳුන්වන්නේ අපි බත් ගත්තොත් පිසින ලද බත් කෝප භාගයක්. ඉතින් ඇත්තටම මේ සර්ව් 5, 6, 5 හෝ 6ක් දවසේ ආහාර වර්ග 3 or 4 බෙදාගත යුතුයි. විශේෂයෙන්ම ෆයිබර්, විශේෂයෙන්ම අපි දැන් ගන්න හාල්, රතු හාල් නම් වඩාත් හොඳයි. බාස්මති හාලත් හොඳයි. මොකද ඒවා විශේෂයෙන්ම අපි ගන්න ඕන පිරිපහදු නොකළ හාල් වර්ග. ඒ වගේම තමයි අපි පාන් ආහාරයට ගන්නවා නම් මල්ටි ග්‍රේන් කියන පාන් වර්ගය තමයි වඩාත්ම හොඳ වන්නේ. මොකද ඒ වගේ තන්තු ප්‍රමාණය අධිකයි. ඒ වගේම වෙන විටමින් ඛනිජ ලවණ ප්‍රමාණයත් අධික වෙනවා සාමාන්‍ය පිරිපහදු කළ පිටිවලින් හදන පාන් සහ හාල් වලට. එතකොට ඊළඟට මස් මාළු කියන කාණ්ඩයෙන් ඇත්තටම දිනකට සර්ව් 3-4ක් අතර ප්‍රමාණය වැඩගත් වෙනවා. එක සර්ව් එකක් විදිහට අපි කියන්නේ ග්‍රෑම් 100ක් ග්‍රෑම් 80ක් 100ක් අතර ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් තමන්ගේ අල්ලේ ප්‍රමාණය එක සර්ව් එකක් විදිහට සලකන්න පුළුවන්. එතකොට කිරි සහ කිරි නිෂ්පාදිත සාමාන්‍යයෙන් ඒකත් ඇත්තටම වයස් කාණ්ඩ අනුව වෙනස් වෙන්න පුළුවන්. කිරි සහ කිරි නිෂ්පාදිත ගත්තටින් අපි ඔබ වයස අනුව අපේ ගන්න ඕන සර්ව් ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 2.5-3 ප්‍රමාණයක් වැඩිහිටි පුද්ගලයෙකුට ගන්න පුළුවන්. එතකොට කාන්තාවක් නම් අවුරුදු 65ට අඩු නම් සාමාන්‍යයෙන් සර්ව් 2.5-3 ගන්න පුළුවන්. නමුත් 65ට වැඩි කාන්තාවක් නම් ඔබේ කැල්සියම් අවශ්‍යතාවය වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් සර්ව් 4ක් තමයි අනුමත කරන්නේ. එතකොට සර්ව් එකක් කියලා අපි කියන්නේ කිරි වීදුරුවක් මිලිලීටර් 250ක ප්‍රමාණයක්. ඒ වගේම යෝගට් එකක් ගත්තොත් ග්‍රෑම් 200ක පමණ යෝගට් එකක් එක සර්ව් එකක් විදිහට හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ආහාර කාණ්ඩ පහ සමබරව ගන්න පුළුවන් නම් වඩා වැදගත්. විශේෂයෙන්ම එළවලු, පළතුරු සහ ධාන්‍ය වර්ග ඉතා වැදගත් වෙනවා කෙනෙක් බර අඩු කරගන්න උත්සාහ කරනවා නම්. මොකද ඒවා තන්තු සහිතයි. තන්තු කියලා කියන්නේ අපේ කුස ඉක්මනින් පිරීමේ හැකියාවක්. ඒ කියන්නේ අපි කියනවා අපි ඕනවට වඩා කන්නේ නැහැ. මොකද තන්තු සහිත ආහාර අපි වැඩිපුර අපේ කෑමට එකතු කර ගන්නවා නම්. ඒ වගේම තමයි උදව් වෙනවා රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය, සීනි ප්‍රමාණය ඒවා පාලනය කරන්න ආහාරවල තියෙන තන්තු ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මම හිදී කියන්න ඕන සාමාන්‍යයෙන් අපි කන පිඟාන ගත්තොත් ඔබට පුළුවන් නම් ඒ පිඟානෙන් භාගයක් එළවලු වලින් පුරව ගන්න. විශේෂයෙන්ම කොළ පැහැති එළවලු, වර්ණවත් එළවලු වලින් පුරව ගන්න. ඉතිරි භාගයෙන් ඉතිරි ප්‍රමාණයෙන් 4ක් ප්‍රෝටීන් සහිත ආහාර, මස් මාළු බිත්තර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුන්නට කෝපි කඩල වගේ කනෙලි කුලේ ආහාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතිරි 4ක් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරයක්, පාන් කුටි 2ක්, එහෙම නැත්නම් පොඩි බත් ප්‍රමාණයක් වගේ දෙකින් ඔබ දිනපතා කරන ආහාර වේල එවැනි පිංගාන ඒ විදිහට සකස් කරගන්න පුළුවන් නම් ඒ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලාවක්.
හොඳයි, අපි ආහාර පිළිබඳව දැනුවත් වුණා. දැන් ස්ථූලතාවය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ව්‍යායාම වර්ග අපි කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ, සහ අපි කොපමණ කාලයක් මේ ව්‍යායාම සඳහා අපේ කාලයෙන් වෙන් කළ යුතුද කියන කාරණය පිළිබඳව කතා බහ කරන්න දැන් අපි එකතු කරගන්නේ කැන්බරා නුවරින් ව්‍යායාම උපදේශිකාවක් වන චුෂානි ලියනගේ මහත්මිය.
දැන් අපි ගත්තාම ස්වායු ශ්වසන සහ නිර්වායු ශ්වසන කියලා ව්‍යායාම වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ ව්‍යායාම වර්ග දෙක ඇඟේ තරබාරුකම නැති කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම පැහැදිලි කරන්නම් මොනවාද ස්වායු ශ්වසන ව්‍යායාම කියන්නේ, නිර්ස්වායු ශ්වසන ව්‍යායාම කියන්නේ. ස්වායු ශ්වසන ව්‍යායාම කියන්නේ කියන්නේ ඒරොබික් එක්සර්සයිසස් වලින් හෘදය මගින් සපයන ඔක්සිජන් රුධිර සංසරණය හරහා මාංශපේශි වලට ලැබෙනවා. එතකොට මේ මාංශපේශි කැලරි දහනය කරනවා. ජුම්බා, එතකොට ඩෑන්ස් ෆීට්, රිද්මයානුකූල ඒරොබික්ස් වගේ නැටුම් සහ සංගීතය පදනම් කරගත් ව්‍යායාම, ඒ වගේම දිවීම, ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වගේ ව්‍යායාම ස්වායු ශ්වසන ව්‍යායාම වලට උදාහරණ වෙනවා. කැලරි දහනය වීමට අවශ්‍ය මාංශපේශි කාර්යක්ෂම වීමටත් වර්ධනය වීමටත් නිර්ස්වායු ශ්වසන, ඒ කියන්නේ ඇනරොබික් එක්සර්සයිසස් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිරෝධය පදනම් කරගත් බර ඉසිලීම ආශ්‍රිත ව්‍යායාම, ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක්සර්සයිසස් නිර්ස්වායු ශ්වසන ව්‍යායාම වලට උදාහරණ වෙනවා. මීට අමතරව ඇත්තටම අපි ඒරොබික් එක්සර්සයිසස් වලටයි ඇනරොබික් එක්සර්සයිසස් වලටයි අමතරව ශරීරයේ නම්‍යශීලීතාවය සහ සමබරතාවය රැකගන්න යෝග පලාටිස් වගේ ව්‍යායාම වලදීමත් වැදගත් වෙනවා. දැන් ඉස්සෙල්ලාම ඇත්තටම අපි මුලින්ම සිහිය තියාගන්න ඕනේ ව්‍යායාම කිරීම අපේ ජීවිතය අනිවාර්ය කොටසක් කරගන්න ඕනේ කියන කාරණය. ඉතින් ශරීරයේ තරබාරුකම අඩු කරගන්න සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් කිලෝ 1ක් වගේ බර ප්‍රමාණයක් සතියකට අඩු කරගන්න අපි අරමුණු කරගන්න ඕනේ. එතකොට ස්වායු ශ්වසන ව්‍යායාම විනාඩි 45 ඉඳන් 60 කාලයක් සතියකට දවස් 3 ඉඳන් 5 දක්වා කරන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා තරබාරු පුද්ගලයෙක්ට එකපාරටම විනාඩි 60ක වගේ කාලයක් එක දිගට ව්‍යායාම කරන්න අපහසුයි කියලා. ඉතින් ඒකට විසඳුමක් විදිහට විනාඩි 60ක කාලය විනාඩි 15ක් හරි 20කට හරි බෙදාගෙන දවසට 4 වතාවක් හරි 3 වතාවක් හරි ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්. මීට අමතරව නිර්ස්වායු ශ්වසන ව්‍යායාම සහ සමබරතාවය වගේ නම්‍යශීලීත්වය වර්ධනය කරන ව්‍යායාමත් තරබාරුකම අඩු කරන ව්‍යායාම වැඩසටහනට ඇතුළත් කරගන්න අවශ්‍ය වෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් හැටියට අපි මේ ස්ථූලතාවයට ගොදුරු වීම වළක්වා ගන්න කොහොමද කියන කාරණය පිළිබඳ දීර්ඝ වශයෙන් අද අපි විනිවිද තුලින් කතා බහ කළා. අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා පෝෂණ වේදිනේ දී ලංකා ගුණතිලක මහාචාර්ය රේණුක සිල්වා සහ චුෂානි ලියනගේට අපිත් සමග කතා බහට එකතුනාට. අපි එහෙනම් මෙවර විනිවිද තුලින් සමු ගන්නවා නැවතත් ලබන මාසයේ අවසාන අංකරුවාදා විනිවිද තුලින් හමුවෙමු.
Hear more stories in your language by visiting sbs.com.au.